පදන්නේ මොනවද කියලා මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මම නම් සතුටු ඊළඟ ඡන්දයත් මම යාරදම දාන්නේ. ඔව් ඒ මට ආතල් ගන්න පුළුවන් මේ පොලිම ඉඳලා.
නෑ අවුලක් නෑ ඔය ඒ යන විදියට මේ විදිය හොඳයි මට හිතේ.
අයිබෝන් අද 2022 අගෝස්තු 19 වෙනිදා රට කරන හැටි පොඩ්කාස්ට් එකේ 98 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. අද පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්න හිතුවේ අවදි වුණු මකර ගැන. මීට අවුරුදු 200කට විතර කලින් නැපෝලියන් බොනපාට් චීන සංචාරකට ගිහිල්ලා ඇවිල්ලා මෙහෙම කියනවා. That is a sleeping dragon. Let him sleep. If he wakes, he will shake the world. කියලා. ඒ කියන්නේ මේ ඉන්නේ නිදාගෙන ඉන්න මකරෙක්. ඒ මකරට නිදාගෙන ඉන්න දෙන්න. මොකද මකර හැරුණොත් මුළු ලෝකෙම ඒකෙන් හැලවිලා යයි කියලා. චීනය කියලා කියන්නේ ආසියානු සංස්කෘතිය උපන් බිම. ඒගොල්ලෝ ලෝකේ විශාල නිර්මාණ ගණනාවක් බිහි වුණේ චීන සංස්කෘතිය. වැඩි බෙහෙත් ලියන්න පාවිච්චි කරන කොලේ, මාලිමාව, ප්‍රින්ටින් මැෂින් එක, මේ වගේ විශාල නිර්මාණ ගණනාවක් බිහි වුණේ චීනයෙන්. නමුත් අද අපි දකින චීනයට වෙනස් විදිහේ දේශ සීමාවල් තියෙන චීන අධිරාජ්‍යයක් තමයි පහුගිය අවුරුදු ගණනාවේ තිබිලා තියෙන. ඒ කියන්නේ කාලෙන් කාලට චීන අධිරාජ්‍යයේ දේශ සීමාවල් අපි අද අඳුරගන්න චීනය කියන ඒ හන්වරුන්ගේ අධිරාජ්‍ය දේශ සීමාවල් කාලෙන් කාලට වෙනස් වුණා. නමුත් 19 වෙනි සියවස වෙනකොට ගොඩක් නැගෙනහිර රටවල් වගේ, ගොඩක් ආසියාතික රටවල් වගේ චීනයත් යුරෝපීය රටවල් වල ආක්‍රමණයට ලක් වෙනවා. එතකොට ජර්මන්, ප්‍රංශ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යන්ගේ ආක්‍රමණයට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ජපානය පවා, ජපාන අධිරාජ්‍ය පවා ඇවිල්ලා චීනය ආක්‍රමණය කරනවා. ඉතින් මේ අධිරාජ්‍යන්ගෙන් ලොකු පීඩාවල් වලට පත් වෙනවා චීනය, විශේෂයෙන්ම 19 වෙනි සියවසේදී. එතකොට මේ අනිත් අධිරාජ්‍යන්ගෙන් පීඩාවල් ලබන කාලෙත් ඊට කලින් චීනය අධිරාජ්‍යයක් විදිහට අනිත් රටවල් පීඩාවට ලක් කරන කාලෙත් මේ කාලවල් දෙකේදීම චීන අධිරාජ්‍ය කියලා ඉන්ස්ටිටියුෂන් එකක්, පද්ධතියක් ඒ ප්‍රදේශය ඇතුළේ තිබුණා. ඒ කියන්නේ හරියට ලංකාව නිදහස ගන්න කලින්, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම නිදහස ගන්න කලින් ලංකාව ශ්‍රී ලංකා රාජ්‍ය කියලා පාලන තන්ත්‍රයක් තිබුණා. සම්පූර්ණ නිදහස ගත්තට පස්සෙත් ඒ රජ ඒ විදිහටම රජයක් හැටියට ක්‍රියාත්මක වුණා. ඒ වගේ චීනය 19 වෙනි සියවසට කලිනුත් අධිරාජ්‍යයක් අනිත් අධිරාජ්‍යයන්ගේ ආක්‍රමණය ලක් කරනකොටත් චීනය කියන්නේ අධිරාජ්‍යයක්. හැබැයි 1912 චීන විප්ලවයේදී මේ හැමදේම වෙනස් වෙනවා. අපි මේ තාම කතා කරන්නේ අර කමියුනිස්ට් විප්ලවය ගැන නෙවෙයි, ඊට කලින් ආපු 1912 චීන විප්ලවය ගැන. මෙතෙන්දී චීන අධිරාජ්‍ය කියන ආයතනය පරදිනවා. ඒ වෙනුවට චීන සමූහාණ්ඩුව කියන පද්ධතියක් ඇති වෙලා හන්වරුන්ගේ අනන්‍යතාවයේ මුල් කරගත්තු අධිරාජ්‍යයක් වෙනුවට රටක් බිහිකරන්න මූලික වෙන පසුබිම වැටෙනවා 1912. අද අපි චීනය කියලා දකින ඒ රට අධිරාජ්‍යයක් වෙනුවට රටක් හැටියට පටන් ගන්න ආරම්භ ගන්නේ 1912. හැබැයි අද අපි කතා කරන්නේ ඉතිහාස පාඩමක් ගැන නෙවෙයි. මේක ඉතිහාසයේ තියෙනවා තමයි. නමුත් අපි අද මේ චීනය ගැන අවදි වුණු මකර ගැන කතා කරන්නේ ඒක බොහොම කාලීන ජියෝ පොලිටිකල් මාතෘකාවක් හන්දා. සාමාන්‍යයෙන් අද චීනය කියලා කියනකොට අපි චීනය කියන නමෙන් හඳුන්වන්නේ මහජන චීන සමූහාණ්ඩුව. ඒක කමියුනිස්ට් රාජ්‍යයක්. හැබැයි ලෝකේ රටවල් දිහා බලනකොට ඒ බලන කෙනාගේ මතය අනුව ලිස්ට් එකක් අරන් බැලුවොත් කෙනෙක්ට පෙනෙයි චීනය කියලා තවත් රටක් තියෙනවා කියලා. එකක් තමයි මහජන චීන සමූහාණ්ඩුව, අපිව දකින ශීජීපින් පාලනය කරන චීනය. ඒ වගේම අනිත් එක තමයි චීන සමූහාණ්ඩුව. අර අපි කිව්වේ 1912 චීන අධිරාජ්‍ය පරාජයට ලක් වෙලා සමූහාණ්ඩුවක් පිහිටවනා කියලා. අන්නේ සමූහාණ්ඩුවේ නම චීන සමූහාණ්ඩුව. එහෙම නැත්තං චීන සමූහාණ්ඩුව අපිට නිතරම හැන විදිහ තමයි තායිවානය කියන එක. තායිවාන්වල මිනිස් වෙන්නෙත් චීනෙන්මයි. විශේෂෙන්ම 17 සියවසේදී චීන ඉඳලා ලොකු සංක්‍රමණ ප්‍රමාණයක් සිද්ධෙනවා මේ තායිවානය ගැන දූපතට. ජනවාස ටික ටික ආරම්භනකොට තායිවානය චීන අධිරාජ්‍ය ප්‍රාන්තයක් බවට පත් වෙනවා. නමුත් අපි කිව්වා 19 සියවසේදී 1800 ගණන්වල චීනය විදේශ ආක්‍රමණවලට ලක් වෙනවා. මෙතනින් විශාලම ආක්‍රමණයක් තමයි ජපාන ආක්‍රමණය කියලා කියන්නේ. එතකොට චීන ජපානයට පැරදෙනවා විතරක් නෙවෙයි, තමන්ගේ ප්‍රාන්තයක් වෙන තායිවානයේ පාලන අයිතිය ජපානයට බාර දෙන්නත් චීන අධිරාජ්‍යට සිද්ධ වෙනවා. ඒ එකක්. ඒත් එක්කම අපි දන්නවා දැන් 1912 මේ චීන අධිරාජ්‍ය, ඒ කියන්නේ ජපානයට පැරදුන චීන අධිරාජ්‍ය පරද්දලා චීන සමූහාණ්ඩුව කියලා වෙනම පාලන ක්‍රමයක් චීන ඇතුලේ පිහිටුවා ගන්නවා. ඊට පස්සේ 1912 ඉඳලා 1945 ආවම දෙවැනි ලෝක යුද්ධෙන් ජපානය පරාද වෙනවා. එතකොට මේ පරාද වෙනවත් එක්කම ජපාන අධිරාජ්‍යයට අයිති වෙලා තිබුණු ඒගොල්ලන්ගේ කොලනි ආයමත් අර යුද්ධ දිනපු මිනිස්සුන්ට බාර දෙන්න සිද්ධ වෙනවා. ඒ හන්දා චීනෙන් ජපානය අල්ලගත්තු තායිවානය කියන ඒ දූපතේ බලයත් ආයි චීනට යනවා. කොහොම වුණත් අපි ආයමත් පොඩ්ඩක් 1912 යමු. 1912 වෙනකොට චීනේ ප්‍රධාන පක්ෂ දෙකක් තිබුණා. එකක් ජාතිකවාදී KMT කියන පක්ෂය. අනිත් එක අපි අහලා තියෙන මාව සේතුන්ගේ කමියුනිස්ට්වාදී පක්ෂය. දැන් ජපානය දෙවැනි ලෝක යුද්ධෙන් පැරදිලා තායිවානය ආයමත් චීනයට බාර දෙනකොට චීනය පාලනය කරන්නේ චීන සමූහාණ්ඩුව කියන ඒ රාජ්‍ය යාන්ත්‍රණය. එතකොට චීන සමූහාණ්ඩුවේ බලය අරගෙන ඉන්නේ අර ජාතිකවාදී KMT පක්ෂය. හැබැයි 1949 මාවෝ සේතුන්ගේ කමියුනිස්ට්වාදී පක්ෂය විප්ලවයකින් චීනයේ බලය අල්ලගන්නවා. එතකොට ඒගොල්ලෝ චීන සමූහාණ්ඩුව වෙනුවට මහජන චීන සමූහාණ්ඩුව කියලා රාජ්‍යපාලනයක් චීනයේ පිහිටවනවා. ඒක තමයි තාම අද වෙනකොටත් මේ ෂීජීපින් යටතේ චීනයේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ වෙනකන් චීනයේ තිබුණු චීන සමූහාණ්ඩුව කියන ඒ පාලන තන්ත්‍රය මිලියන 2ක් විතර මිනිස්සු අරගෙන තායිවානයට ඇවිල්ලා තායිවානයේ චීන සමූහාණ්ඩුව කියන ආණ්ඩුව පිහිටව ගන්නවා. ඒක මාර ඒ කියන්නේ කම්ප්ලිකේටඩ් ඉතිහාසයක්. ඒක නිකන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ජූනි මාසේ ගෝටාබේ පැනලා යනකොට එයා වටේ ඉන්න මිනිස්සු 100,000 අරන් ගිහිල්ලා කොහරි යාපනයේ පැත්තේ හරි ත්‍රිකුණාමලයේ පැත්තේ හරි දූපතක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා වෙනම රාජ්‍යයක් පටන් අරගන්නවා. එතකොට අර අරගල කරපු මිනිස්සු මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව කියලා වෙනම රාජ්‍යයක් පටන් ගන්නවා වගේ අඩක් තමයි චීනට උනේ. ඉතින් ඒ වගේ බොහොම පැටලිලි සහගත ඉතිහාසයකින් තමයි චීනය සහ තායිවානය දෙකට බෙදෙන්නේ. ඒකත් එක්කම තමයි අද මේ අපි ඇවිල්ලා තියෙන ප්‍රශ්නෙට මුල් ලෝකෙටම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් චීන සමූහාණ්ඩුව බලයෙන් පහ වෙන්නේ ඡන්දකින් නෙවෙයි, විප්ලවයක් කරා. එතකොට අනිත් චීනය සාගත ගැන සමූල ඝාතන ගැන කතා නොකර වර්තමානයට ඇවිල්ලා බැලුවොත් එහෙම 1949 ඉඳලා අද වෙනකන් තායිවානය, එහෙම නැත්නම් චීන සමූහාණ්ඩුව කියන්නේ ඒගොල්ලන්ගේ ඔෆිෂියල් මතය වෙන්නේ තමන් නියෝජනය කරන්නේ නියම චීන රාජ්‍ය කියන එක. මොකද ඒගොල්ලෝ තමයි විප්ලවයෙන් පරාද වෙනකන් චීනයේ බලය නතු කරන් හිටියේ. එතකොට ඒගොල්ලන්ට අනුව තායිපේවල තියෙන චීන සමූහාණ්ඩුව චීන රාජ්‍යයේ නිත්‍ය නියෝජිතය. අනිත් පැත්තෙන් චීනය කියනවා තායිවානය කියලා කියන්නේ තමන්ගෙන් වෙන්වුණ ප්‍රාන්තයක්, තමන්ගෙන් වෙලා අනවසරෙන් රාජ්‍යයක් පිහිටවා ගත්ත තැනක්, කවදාහරි ඒක අයිතිය තමන් අතර ගන්නවා කියලා මහජන චීන සමූහණ්ඩු, කමියනිස්ට් පාලනයක් යටතේ තියෙන මහජන චීන සමූහණ්ඩු කියනවා. ඒක 1949 ඉඳලා මහජන චීන සමූහණ්ඩුවේ මතය. අද වෙනකොට ලෝකේ බහුතරයක් රටවල් චීන කමියුනිස්ට් පක්ෂය පාලනය කරන, ඒ චීන මේන්ලෑන්ඩ් එක තමයි චීනේ හැටියට බහුතරයක් රටවල් පිළිගන්නේ. නමුත් තායිවානය විතරක් නියම චීනේ හැටියට පිළිගන්න රටවල් කීපෙකුත් තියෙනවා. ස්වාසිලන්, ග්වාතමාලා, හයිටි, එතකොට වතිකානුව, හොන්ඩුරාස්, මාර්ෂල් දූපත්, නවුරු, පැරගුවේ, සෙන්ට් ලූයිෂියා වගේ රටවල් කීපයක් තියෙනවා. තාමත් තායිවානය විතරයි නිල වශයෙන් චීනය හැටියට පිළිගන්නේ. අනිත් හැම රටක්ම කියන්නේ බේජිං වල අගනගරේ තියාගෙන ඉන්න මහජන චීන සමූහණ්ඩුව තමයි නියම චීනය කියලා. කොහොම වුණත් මේ මාතෘකාව ගැන අද අපි කතා කරන්න හේතුව තමයි ඇමරිකා පාර්ලිමේන්තුවේ කතානායකවරිය වෙන නැන්සි පෙලෝසි තායිවානය විසිට් කරන එක. ඇමරිකාව නිල වශයෙන් තායිවානය පිළිගන්නේ නැහැ. නමුත් තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් බැඳිලා ඉන්නවා කියලා තමයි ඇමරිකාව කියන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ඔෆිෂියල් ස්ථාවරය. ඉතින් එහෙම වටපිටාවක කතානායකවරිය වගේ ඉහළ තනතුරක් දරන කෙනෙක් තායිවානයට ආවහම චීනය මේක ගැන කලබල වෙනවා. ඒගොල්ලෝ දකිනවා ඒක තමන්ගේ ස්වෛරීත්වයට හානිදායක වෙන කටයුත්තක් හැටියට. ඒකත් එක්කම චීනේ මොකද්ද කරන්නේ, තායිවානයේ වටේට තියෙන තමන්ගේ මිලිටරි එක්සර්සයිසස් එන්ඩෙන්ඩ වැඩි කරනවා. තායිලන්තේ ළඟටම, ඒගොල්ලන්ගේ ගුවන් සීමාව ළඟටම ගුවන් යානා යවනවා. එතකොට ප්‍රහාරක නැව් යවනවා. මේ ප්‍රධාන පෙළේ දේශපාලඥයෙක් යනවත් එක්කම රුසියාවයි යුක්රේනය අතරේ 2013 තිබුණු පොලිටිකල් ටෙන්ෂන් එක තියෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයකට චීනයි තායිවානය අතර තියෙන සම්බන්ධතා මේ වෙනකොට පහළට වැටිලා තියෙනවා. ඒ කියන්නේ නැන්සි පෙලෝසි එන්න කලිනුත් චීනයි තායිවානයයි හොඳ යාළුවෝ නෙවෙයි. හැබැයි නැන්සි පෙලෝසි ආපු එකෙන් සිද්ධ වුණේ ඒ තිබුණු සම්බන්ධතා ටිකත් තවත් පහළට වැටෙන එක. නමුත් ලෝකෙ තියෙන බලවත්ම සහ ධනවත්ම රාජ්‍යයක් හැටියට චීනය තීරණය කළොත් තායිවානය ආක්‍රමණය කරන්න ඕන කියලා තායිවානයට වැඩි වෙලාවක් තනියම අච්චර චීනට ළඟ තියෙන රටක් හැටියට තමන්ගේ ආරක්ෂාව සලසගන්න බැරි වෙයි. ඉතින් ඒ වටපිටාවේදී වඩාත් භයානක වෙන්නේ චීනය බැරි වෙලාවත් තායිවානය ආක්‍රමණය කරොත් එහෙම ඒකට ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය සහ ඉන්දියාව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක. මේ වෙනකොටත් ඇමරිකාව විසින් තායිවානේ වටේට තියෙන තමන්ගේ අර නාවික කටයුතු වැඩි කරලා තියෙනවා. වැඩිපුර නැව් ඒ දේශ සීමාවට ගෙනල්ලා ඒගොල්ලන්ගේ මිලිටරි එක්සර්සයිසස් කරන්න පටන් අරන් තියෙනවා. ආරක්ෂක මුරකාල් වැඩි කරලා තියෙනවා. ඔස්ට්‍රේලියාවත් ඇමරිකාවට සාපේක්ෂව නාවික මේ පැත්තෙන් මුකුත් නොකලට ජපානය මේ වෙනකොට උත්සාහ කරනවා තමන්ගේ යුද්ධ බලය, යුද්ධ ශක්තිය වැඩි කරන්න. මොකද ඒගොල්ලන්ගේ දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ ගොඩක් ආරක්ෂක අතින් ඒගොල්ලන්ගේ යුද්ධ බලය බොහොම පහළ තැනක තියෙන්නේ. නමුත් දැන් රට ඇතුලේ පොඩි කතාවක් යනවා ඒගොල්ලන්ගේ තියෙන කේපබිලිටි එක, මිලිටරි කේපබිලිටි එක පුළුවන් තරම් වැඩි කරන්න. ලංකාවට රටක් හැටියට වැදගත් වෙන්නේ මෙතෙන්දී වැඩිපුරම මේ ප්‍රශ්නට ඉන්දියාව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක ගැන. අපි කලින් එපිසෝඩ් එක ගදීත් කතා කරා මේ ඉන්දියාව සහ චීනය අතර සම්බන්ධතා තියෙන්නේ බොහොම පහළ තැනක. මතක විදියට කලින් එපිසෝඩ් එකේදී අපි කිව්වා චීනයයි ඉන්දියාවයි ඔය හිමාලය ආශ්‍රිත ප්‍රදේශෙදී අතින් පයින් ගහගන්නවා කියලා. එතකොට එතෙන්දී හමුදාවේ සෙබළු බව ජීවිතක්ෂයට පත් වෙන තැනට ඒගොල්ලන්ගේ විදේශ සම්බන්ධතා පහළට වැටෙනවා. ඉතින් ඒ වගේ විදේශ සම්බන්ධතා තියෙන වටපිටාවක චීනය මේ වෙලාවේ මොනම විදිහේ ජයග්‍රහණයක් ගත්තත් ඒක ඉන්දියාවට පාඩුයි. කියන්නේ තායිවානය දින්න හෝ නැත තායිවානය අඩුමගානේ තායිවානය ළඟට නැවක්කෙවල එකයි හරෝගෙන ගියත් ඒක ඉන්දියාවට පාඩුයි. මොකද ඒකෙන් කියවෙන්නේ ආසියාව කියන ප්ලේග්‍රවුන්් එකේ චීනට තවත් එක ජයග්‍රහණයක්කාව ඉන්දියාවට එක පරාජයක්කාවයි කියලා. ඔය වගේ වටපිටාවක තමයි චීනය තමන්ගේ නැවක් ලංකාවට එවනවයි කියන නිවස්ස කෙලියට එන්නේ. එක පැත්තකින් කියනවා එක පරේෂණ කටයුතු නැවකාවක් කියලා. නමුත් ඉන්දියාව කියනවා මේක ඔත්තු බලන නැවක්, ලොකු රේන්ජ එකක් තියෙන ඔත්තු බලන නැවක් කිය යුවන් 5 කියන මේ නැවකාව. එක පැත්තකින් ඉන්නවා නැවේ අයිතිකාරය, අපිව නායෝගුලක හිරගරගෙන ඉන්න චීනය. අනි පැත්තෙන් ඉන්නවා කිලෝමීටර 30ක් දුරින් ඉන්න සහ බහුගිය මාස කීපේ අපිට පොඩි හරි ආර්ථිකමය වශයෙන් උදව්වක් කරපු ඉන්දියාව. ඒ වගේම වරායවල්වල කොටස්වල අයිතීන් තියෙන ඉන්දියාව. ඉතින් ඔය රටවල් දෙක අතරේ අපි හිරවෙලා ඉන්නවා. චීන කියනකොට අපි දැන් ලංකාවට නැවක් ගෙවුණායි කියලා ඉන්දියාව කියනවා අපි උඹලට උදව් කරා නැවට එන්න දෙන්න එපා කියලා. දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ නැන්සි පෙලෝසි තායිවානයට කරපු ඒ ඔෆිෂියල් විසිට් එක හන්ද. අර පොඩි සිද්ධිය බලන්න එක කොච්චර දුරක් ඇවිද්ද, කොච්චර මිනිස්සු ප්‍රමාණයකට ඒ තීරණේ බලපානවාද කියලා. ඉතින් අපි හිතනවා නැපෝලියන් බොනපාට් මීට අවුරුදු 200කට කලින් තේරුම් ගිය ඒ නිදාගෙන ඉන්න මකර ගැන හරියට තේරුම් ගන්න අපිට අවුරුදු 190 ගණක් ගියා. තාමත් ඒක තේරුම් අරගෙනත්, ඒ කියන්නේ චීනය කියලා කියන්නේ නිදාගෙන ඉන්න මකරෙක්, ඒ මකර නැගිට්ටොත් මුළු ලෝකෙම හෙලවෙයි කියලා මිනිස්සු කියලා තියෙද්දිත් ඒ මකර ගැන හරියට ප්‍රතිපත්තියක් හදාගන්න තාමත් අපිට බැරි වෙලා තියෙනවා. ඒ වෙනුවට විදේශ අමාත්‍යංශයේ ලේකම්වරු අනේ අනේ දැන් එන්න එපා කියන තැනකට වඳින්නම්, ඕගොල්ලෝ සතියක් පරක් වෙලා එන්න, සතියක් පරක් වෙලාවත් අපි ඇමතිවරු දෙන්නේ කෙනල්ලා ඕගොල්ලන්ව පිළිගන්න උත්සවයකුත් ලෑස්ති කරන්නම් වගේ නිකන් චාටර් තැනකට අපේ විදේශ ප්‍රතිපත්තිය වැටලා තියෙනවා. ඒක හන්දා අපි හිතන්නේ දැන්වත් රටට චීනය ගැන ඉන්දියාව ගැන ප්‍රතිපත්තියක් ඕන වෙනවා, ස්ථාවර සැලැස්මක් ඕන වෙනවා. එහෙම නැත්තම් ඉස්සරහටත් වෙන්නේ ඉන්දියාව කියන වෙලාවට හාසර් කියන්නයි, චීන කියන වෙලාවට හාසර් කියන්නයි, සහ අන්තිමට මේ රටවල් දෙක අතරේ එහාට මෙහාට වෙවි තැලි තැලි ජීවත් වෙන්නයි තමා. ඉතින් ඒකත් එක්ක අදට අපේ පොඩ්කාස්ට් එකේ 98 වෙනි කොටස අවසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එක 99 වෙනි කොටසෙන් හමුනකම් හැමෝටම ආයුබෝවන්.